අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ. අද රුහුණු ගුරු ගෙදරින් ඔබ හමුවන මම මාතර අතුරලිය මහා විද්‍යාලයේ පුපුදුනී අයේෂා ගුරුතුමියයි. ඔබ අද ඉගෙන ගන්න සූදානම් වෙන්නේ 10 ශ්‍රේණිය විද්‍යා විෂයට අදාළ පාඩමක්. එය තමයි සරල රේඛීය චලිතය පාඩම. එහි 3 පාඩම් කොටස සමග තමයි ඔබ අද එකතු වෙලා ඉන්නේ. අද අපි ඉගෙන ගන්නේ ප්‍රවේගය පිළිබඳව. තප්පරයට මීටර් 20ක වේගයෙන් ගමන් ගන්නා බස් රථයක් ගැන හිතන්න. එය තත්පරයකදී මීටර් 20ක දුරක් ගමන් ගන්නා බව ඒකෙන් අදහස් වෙනවා. නමුත් පුතේ, බස් රථයේ ගමන් කරන්නේ කුමන දිශාවකටද යන්න ඒකෙන් පැහැදිලි වෙන්නේ නෑ නේද? එහෙනම් යම්කිසි වස්තුවක් ගමන් ගන්නා වේගය දිශාව සමග ප්‍රකාශ කළ හැකි ආකාරයක් තියෙනවද? ඔව් දුවේ පුතේ, තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රවේගය කියලා. ප්‍රවේගයේ අර්ථ දක්වන්නේ යම් වස්තුවක විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ලෙස. එනම් විස්ථාපනය කාලයෙන් බෙදීමෙන් ප්‍රවේගය ලැබෙනවා. ප්‍රවේගය සඳහා සමීකරණය වෙන්නේ ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. ප්‍රවේගයට සංකේතයක් අපි පාවිච්චි කරනවා. ඒ සංකේතය ගන්න අපි සිම්පල් v අකුර. එහෙනම් පුතේ, අපිට ප්‍රවේගය කියන එක ගණනය කරන්න දැන් මම ඕගොල්ලන්ට කියපු සමීකරණය භාවිතා කරන්න පුළුවන්. දූල පුතාල දන්නවා දුර කාලයෙන් බෙදීමෙන් තමයි වේගය ලබා ගන්න කියලා. දුර කියන්නේ යම් වස්තුවක් ගෙවා ගිය ගමන් මගේ දිග. එය අදිශ රාශියක් කියලත් ඔයාලා දැන් දන්නවා. විස්ථාපනය කියන්නේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදුවන සරල රේඛීය ඇත්වීම. එනම් ආරම්භක පිහිටීමත් අවසාන පිහිටීමත් අතර කෙටිම දුර තමයි විස්ථාපනය කියලා කියන්නේ. විස්ථාපනය ගමන් ගන්නා මාර්ගය වස්තුව ගමන් ගන්නා මාර්ගය මත රඳා පවතින්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ, විස්ථාපනය කියන්නේ දෛශික රාශියක් කියලත් මම කලින් ඔගොල්ලන්ට කියලා දුන්නා. එතකොට මේ ප්‍රවේගය විස්ථාපනයත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. එහෙනම් විස්ථාපනය දෛශික රාශියක් නිසා ප්‍රවේගයත් දෛශික රාශියක් වෙනවා. ඒ කියන්නේ විශාලත්වය වගේම දිශාවත් ප්‍රකාශ වෙන රාශියක් තමයි ප්‍රවේගය කියලා කියන්නේ. මොකක්ද මේ ප්‍රවේගය මනින ඒකකය වෙන්නේ? ප්‍රවේගය මනින අන්තර්ජාතික ඒකකය තමයි තප්පරයට මීටර් කියලා කියන්නේ. තප්පරයට මීටර්. ඒක අපි ලියනවා සිම්පල් m, ඊළඟට සිම්පල් s, රින 1, ms රින 1 විදියට තමයි අපි ලියන්නේ. එහෙනම් වේගය හා ප්‍රවේගය කියන දෙකම මනින් අපි පාවිච්චි කරන්නේ අන්තර්ජාතික සම්මත ඒකකය තප්පරයට මීටර් කියන එකම තමයි. ඒ දෙක අතර වෙනස තමයි දුවේ පුතේ, ප්‍රවේගය කියන එක දෛශික රාශියක්, නමුත් වේගය කියන්නේ අදිශ රාශියක්. ඒ වගේම ප්‍රවේගය මනින්න ප්‍රායෝගික ජීවිතයේදී ප්‍රායෝගික අවස්ථාවන් වලදී පැයට කිලෝමීටර්, තත්පරයට සෙන්ටිමීටර් වගේ එකකත් භාවිතා වෙනවා. මම කැපිටල් A සිට B දක්වා තත්පරයට මීටර් 50ක වේගයෙන් තත්පර 60ක් උතුරු දිශාවට ගමන් කරා නම්, ආයෙ කියන්නම්, කැපිටල් A සිට B දක්වා තප්පරයට මීටර් 50ක වේගයෙන් තත්පර 60ක් උතුරු දිශාවට ගමන් කරා නම් එහිදී මම ගමන් කළ වේගය සමග දිශාව සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපි ඒක සලකන්නේ වේගයක් විදියටද ප්‍රවේගයක් විදියටද? ඔව්, ඒක අපි සලකන්නේ ප්‍රවේගයක් විදියට. නමුත් මම මෙහෙම කිව්වොත් කාර් රථයක් තප්පරයට මීටර් 25ක වේගයෙන් කැපිටල් A සිට B දක්වා තත්පර 20ක් ගමන් කරා නම් එතෙන්දී අපි අදහස් කරන්නේ වේගයද ප්‍රවේගයද? ඒකෙදි මම දිශාවක් කිව්වේ නෑනේ පුතේ. එහෙනම් එතෙන්දි දිශාවක් නැතුව වේගය පමණයි කියලා තියෙන්නේ නේද? වේගය සහ කාලය ගැන පමණයි කියලා තියෙන්නේ. එහෙනම් ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රවේගයක් නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ වේගයක් පමණයි. එහෙනම් දුවේ පුතේ, ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඕනි හොඳටම වේගය හා ප්‍රවේගය අතර වෙනස. හොඳයි. දැන් මේ ගාන මාත් එක්කම හදමු. පුද්ගලයෙක්, හොඳට අහගන්න, පුද්ගලයෙක් කැපිටල් P සිට උතුරු දිශාවේ පිහිටි Q දක්වා, කැපිටල් P සිට උතුරු දිශාවේ පිහිටි Q දක්වා ඍජු මාර්ගයක කිලෝමීටර් 20ක් පැයක් තුල ගමන් කරයි. කිලෝමීටර් 20ක් පැයක් තුල ගමන් කරයි. නමුත් එම මාර්ගයේ නඩත්තු කටයුතු හේතුවෙන් ඔහුට වක්‍රාකාර විකල්ප මාර්ගයක් භාවිතා කිරීමට සිදු වෙනවා. ඔහුට වක්‍රාකාර විකල්ප මාර්ගයකට යන්න වෙනවා. එහි දුර කිලෝමීටර් 50ක් වුණා. එහෙනම් ඒ දුර ගෙවාගෙන යන්න ඒ පුද්ගලයාට පැය දෙකක් ගත වුණා නම් ඔහුගේ වේගය හා ප්‍රවේගය හොයන්න ඕනේ. හරි. දැන් මොකද ඔයාල කරන්නේ? ඉස්සෙල්ලාම කරන්න ඕන මම දැන් කියපු කරුණු ටික ඇතුළත්ව පොඩි සටහනක් ගහගන්න ඕන. මොකද්ද ගහගන්නේ? කැපිටල් P ලක්ෂය කියන එක ලකුණු කරා, Q ලක්ෂය ලකුණු කරා, ඒ දෙක අතර දුර කිලෝමීටර් 20 ලකුණු කරන්න. කිලෝමීටර් 20 ලකුණු කරද්දී P හා Q දෙක යා කරන සරල රේඛාවකි. P හා Q ලක්ෂ දෙක යා කරන්න සරල රේඛාවකි. ඊළඟට මෙයා ගියේ P සිට Q දක්වා විකල්ප මාර්ගයක් භාවිතා කරලා. එහෙනම් ඒක වක්‍රාකාරයි කියලාත් මම කිව්වා. එහෙනම් ඒක වක්‍රාකාර මාර්ගයක් විදියට P Q වෙනම වෙන පාට පෑනක් අරගෙන ඒක වක්‍රාකාර මාර්ගයක් විදියට ඇඳලා ඒකේ දුර ලකුණු කරන්න කිලෝමීටර් 50. හරි. දැන් පුතාල හොයන්න බලන්න වේගය. මුලින්ම හොයන්න බලන්න වේගය. වේගය දන්නවා ඔයාලා දුර කාලෙන් බෙදුවම හොයාගන්න පුළුවන්. හරි, මේ පුද්ගලයා P ඉඳලා Q දක්වා ගමන් කරපු දුර කොච්චරද? ඒ කියන්නේ දුර කියන්නේ එයා ගෙවා ගිය ගමන් මගේ දිග. එයා ගියේ විකල්ප මාර්ගය හරහානේ. ඒතර විකල්ප මාර්ගය කියන්නේ කිලෝමීටර් 50ක් දිග මාර්ගයක්. එහෙනම් කිලෝමීටර් 50 තමයි අපි දුර සඳහා භාවිතා කරන්නේ. එහෙනම් කිලෝමීටර් 50 බෙදන්න කාලයෙන්. කාලය කොච්චරක් ගියාද කිලෝමීටර් 50ක් යන්න? පැය දෙකක් ගියා කියලා මම කිව්වා. එහෙනම් කිලෝමීටර් 50 බෙදන්න ඕන පැය දෙකෙන්. එතකොට වේගය අපිට ලැබෙනවා. වේගය විදියට ලැබෙන්නේ පැයට කිලෝමීටර් 25ක්. හරි, ඊළඟට අපි හොයමු ප්‍රවේගය. ප්‍රවේගය හොයන්න මොකද්ද අපි කරන්නේ? ප්‍රවේගය හොයන්න විස්ථාපනය බෙදන්න ඕනේ කාගෙන්ද? කාලයෙන්. විස්ථාපනය බෙදන්න ඕනේ කාලයෙන්. එතකොට විස්ථාපනයේ විදියට මොකද්ද ගන්න පුතේ? විස්ථාපනය. විස්ථාපනයට ගන්නේ අපි 50යි කිලෝමීටර්ද 20යි කිලෝමීටර්ද? ආරම්භක හා අවසාන පිහිටුම් අතර කෙටිම දුර. කෙටිම දුර ඒ කියන්නේ එයා විකල්ප මාර්ගය භාවිතා නොකරනම් එයා වෙනද ගියපු මාර්ගය. ඒ කියන්නේ කිලෝමීටර් 20 තමයි කෙටිම දුර. ඒ ලක්ෂ දෙක අතර කෙටිම දුර. එහෙනම් කිලෝමීටර් 20 බෙදන්න ඕන. ඒ කිලෝමීටර් 20 යන්න සාමාන්‍යයෙන් එයාට පැයක් ගත වෙනවා කියලා කිව්වා. එහෙනම් කිලෝමීටර් 20 පැයෙන් බෙදන්න වෙනවා. එතකොට ලැබෙනවා අපිට එහි අගය පැයට කිලෝමීටර් 20ක් විදියට. එහෙනම් ඒක තමයි ඒ පුද්ගලයාගේ ප්‍රවේගය වෙන්නේ. දැන් හොඳටම ඔයගොල්ලන්ට පැහැදිලි ඇති ප්‍රවේගය හා වේගය කියන දෙකේ වෙනස. හොඳයි. ඊළඟට අපි බලමු නියත ප්‍රවේගයක් කියන්නේ මොකක්ද කියලා. නියත ප්‍රවේගයක් කියන්නේ සෑම තත්පරයක් තුලදීම යම් වස්තුවක් සිදු කළ විස්ථාපනය එක සමාන වෙනවා නම් ඒ වගේ චලිතයකට අපි කියනවා නියත ප්‍රවේගයක්, එහෙමත් නැත්නම් ඒකාකාර ප්‍රවේගයක් කියලා. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලය. ඒ නිසා මේ වගේ නියත ප්‍රවේගයකින්, එහෙමත් නැත්නම් ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරනකොට පුතේ අපිට විස්ථාපනය ලබා ගන්න පුළුවන් ප්‍රවේගය කාලයෙන් ගුණ කිරීමෙන්. විස්ථාපනය ලබාගත හැකි. එහෙනම් විස්ථාපනය සමාන වෙනවා ප්‍රවේගය වැඩි කිරීම කාලයට. හොඳයි. එහෙනම් දරුවනේ, දැන් මේ ගාන හදන්න උත්සාහ කරන්න බලන්න. සරල රේඛීය මාර්ගයක් දිගේ තත්පරයට මීටර් 5ක නියත ප්‍රවේගයකින් ගමන් ගන්නා ට්‍රොලියක එක් එක් තත්පරයේදී විස්ථාපනය වෙනස් වෙන්නේ මීටර් 3 බැගිනි. එම නියත ප්‍රවේගයෙන් තත්පර 10ක් ගමන් කළහොත් ට්‍රොලිය සිදු කරන මුළු විස්ථාපනය සොයන්න. ආයෙ මම ගාන කියන්නම්. සරල රේඛීය මාර්ගයක් දිගේ තත්පරයට මීටර් 5ක නියත ප්‍රවේගයකින් ගමන් ගන්නා ට්‍රොලියක් තියෙනවා. මේ ට්‍රොලිය සෑම තත්පරයකදීම විස්ථාපනය වෙනස් කරගන්නේ මීටර් 3ක් බැගින් කියලාත් කියනවා. මේ නියත ප්‍රවේගයෙන්ම තත්පර 10ක් ගමන් කළහොත් ට්‍රොලිය සිදු කරන මුළු විස්ථාපනයයි හොයන්න තියෙන්නේ. දැන් මම පුතාලට කිව්වා විස්ථාපනය කියලා කියන්නේ ප්‍රවේගය ගුණ කිරීම කාලය. නියත ප්‍රවේගයෙන් යනවා නම් අපිට ප්‍රවේගය කාලයෙන් ගුණ කරලා විස්ථාපනය හොයාගන්න පුළුවන්. එහෙනම් අපිට ප්‍රවේගය වෙන තත්පරයට මීටර් 5. තත්පරයට මීටර් 5නේ ප්‍රවේගය. ඒක ගුණ කරන්න කාලයෙන්. කොච්චර කාලයක් ගියා කිව්වද? තත්පර 10ක්. තත්පර 10ෙන් ගුණ කරාන් පස්සේ එනවා විස්ථාපනය සඳහා අගය. කීයක් එනවද? 5 ගුණ කිරීම 10 මීටර් 50ක් ලැබෙනවා විස්ථාපනය සඳහා. ඊළඟට බලමු මධ්‍යක ප්‍රවේගය කියන්නේ මොකක්ද කියලා. මධ්‍යක ප්‍රවේගය, එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍ය ප්‍රවේගය කියලත් මේකට. මීට කලින් පාඩමේදී මම කිව්වා මධ්‍යක වේගය හා නියත වේගය කියන එක. එතකොට ඒ වගේම තමයි මේකෙදිත් ප්‍රායෝගික අවස්ථාවන් වලදී වස්තුන් සෑම තත්පරයක් තුලදීම සිදු කරගන්නා විස්ථාපන වෙනස එකම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයක් හැමතිස්සෙම අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒකාකාර ප්‍රවේගයක් දකින්න නොමැති අවස්ථාවන් වලදී අපි ගණනයන් සඳහා අපි භාවිතා කරනවා මධ්‍යක ප්‍රවේගය කියලා එකක්. ඒ මධ්‍යක ප්‍රවේගය ගන්නෙ, එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රවේගය කියන එක ගණනය කරන්නේ සිදු කරපු මුළු චලිතය පුරාම සිදු කරපු මුළු විස්ථාපනය බෙදනවා ගත වූ කාලයෙන්. මුළු විස්ථාපනය බෙදනවා ගත වූ මුළු කාලයෙන්. ඒ විදිහට අපිට මධ්‍යක ප්‍රවේගය ගණනය කරන්න පුළුවන්. දැන් දූල පුතාල ගුරුගෙදර සංගරාවේ සරල රේඛීය චලිතයේ පාඩමට සකස් කරලා තියෙන ප්‍රශ්න පත්‍රය ගන්න. අද මම පුතාලට කියලා දුන්න ප්‍රවේගය, ඒකාකාර ප්‍රවේගය හා මධ්‍යක ප්‍රවේගය ගැන ගැටලු ටිකක් විසඳන්නයි අපි යන්නේ. ප්‍රශ්න අංක 6ට එන්න කලින් තියෙනවා ප්‍රශ්න අංක 6ට අදාළව දිගු විස්තරය. ඒක ඉස්සෙල්ලම කියවන්න වෙනවා. එතකොට ප්‍රශ්න අංක 5ට කලින් තමයි මේ විස්තරේ තියෙන්නේ. අපි ප්‍රශ්න අංක 5 දෙවනි පාඩම් කොටසෙන් කරා. දුර සම්බන්ධ ගැටලුවක් තමයි එතන තිබුණේ. එහෙනම් අපි බලමු ආපහු ප්‍රශ්නේ කියවලා. සරල රේඛාවක් දිගේ චලනය වූ වස්තුවක විස්ථාපනය කාලය සමග වෙනස් වූ ආකාරය පහත වගුවේ දැක්වේ. ඒ අනුව 5, 6, 7 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා තමයි දීලා තියෙන්නේ. ඒකේ අපිට වගුවක් දීලා තියෙනවා කාලය සමග විස්ථාපනය වෙනස් වූ ආකාරය. එහෙනම් අපි ප්‍රශ්නේ බලමු. මොනවාද ප්‍රශ්නෙන් අහන්නේ කියලා 6 වෙනි ප්‍රශ්නේ. වස්තුවේ චලිතය සම්බන්ධව ඉදිරිපත් කර ඇති පහත කුමන ප්‍රකාශ අසත්‍යද? පළවෙනි එකේ තියෙනවා තත්පර බිඳුවේ සිට 4 තුල ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. තත්පර බිඳුවේ සිට 4 තුල බලන තත්පර කාලය තත්පර බිඳුවේ ඉඳලා 4 දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් ගියා කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට වගුවේ තියෙන දත් එක්ක බලන්න වෙනවා. එතකොට කාලය තත්පර 4 දක්වා විස්ථාපනයේ බිඳුවේ සිට 2, 4, 6, 8 දක්වා එන්න වැඩි කරගෙන තියෙනවා. එතකොට මේ සෑම තත්පරයකදීම සිදු කරගත්ත විස්ථාපන එක හා සමාන බවත් අපිට පේනවා. සෑම තත්පරයකදීම සිදු කරගෙන තියෙන විස්ථාපනය කොච්චරක් වෙනවද? මීටර් 2 ගානේ තමයි වැඩි කරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට මීටර් 2 හැම තත්පරයකදීම පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපි දන්නවා ඒකාකාර ප්‍රවේගයක් කියලා කියන්නේ සෑම තත්පරයකදීම එකම විස්ථාපනයක් සිදු කරනවා නම්, සෑම තත්පරයකදීම එකම විස්ථාපනයක් සිදු කරනවා නම් එවැනි ප්‍රවේග අපි කියනවා ඒකාකාර ප්‍රවේග. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරිද වැරදිද? පැහැදිලිව මේක හරි. ඒ කියන්නේ නිවැරදි ප්‍රකාශයක්. එහෙනම් අපි දෙවැනි ප්‍රකාශයට යමු. දෙවැනි ප්‍රකාශය කියනවා තත්පර 6 සිට 10 තුල ඒකාකාර ප්‍රවේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කර ඇත. තත්පර 6 සිට 10 තුල. හරි. 6 සිට තත්පර 6 තියෙනවා 10 තියෙනවා. ඒකේ ඒකාකාර ප්‍රවේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට පුතේ අපිට පේනවා මේ දත්ත දිහා බැලුවහම වගුවේ විස්ථාපනය තත්පර 6දී 8 ඉඳලා තත්පර 10දී බිඳුව දක්වා අඩු වෙලා තියෙනවා. මීටර් 8, මීටර් 6, 4, 2, බිඳුව ආදී වශයෙන් ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. එතකොට මම උගලන්ට කියලා දුන්නා කලින් පාඩමක විස්ථාපන ක්‍රමයෙන් අඩු වෙනවා නම් ඒ කියන්නේ වස්තුව ආපස්සට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ආරම්භක පිහිටුමට තමයි ඇවිල්ලා තියෙන්නේ. විස්ථාපනයේ බිඳුවයි කියන්නේ ඒ වස්තුව ආරම්භක පිහිටුමටම ඇවිල්ලා. එහෙනම් තත්පර 6 සිට 10 තුල ඒකාකාර ප්‍රවේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කර ඇත කියන එක නිවැරදි ප්‍රකාශයක් වෙනවා. ඊළඟට 3 වෙනි ප්‍රකාශය. තත්පර 4 සිට 6 තුල වස්තුව චලිත වී නැත. තත්පර 4 6. 4 ඉඳලා 6 දක්වා එනකොට විස්ථාපනයේ වෙනසක් වෙලා නැහැ පුතේ. එතකොට විස්ථාපනයේ මීටර 8ම තියාගෙන තියෙනවා. මීටර 8ම විස්ථාපනයේ තියාගත්ත කියලා කියන්නේ එයාගේ චලිතයක් වෙලා නැහැ. එයා නිශ්චලව තමයි ඉඳලා තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රකාශයත් හරි. ඊළඟට 4 වෙනි ප්‍රකාශය. තත්පර 10 අවසන් වන විට වස්තුවේ මුළු විස්ථාපනය මීටර් 8කි. හරිද පුතේ, ඒක වැරදි නේද? පැහැදිලිවම වැරදි. ඇයි? හේතුව තත්පර 10 අවසන් වෙනකොට මම කිව්වා විස්ථාපනයේ බිඳුව කරගෙන තියෙනවා. ආරම්භක විස්ථාපනයේ බිඳුවේ සිට ක්‍රමයෙන් තත්පර 4 දක්වා විස්ථාපනය 8ක් කරගෙන නැවත තත්පර 5-6 නිශ්චලව ඉඳලා තියෙනවා. 4-5-6 තුනේම නැවත 7-8-9-10 තත්පරවලදී ක්‍රමයෙන් විස්ථාපනය අඩු කරගෙන බිඳුව දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගිහිල්ලා ආරම්භක පිහිටුමේම නතර වෙලා. එහෙනම් මුළු විස්ථාපනය බිඳුවක කිව්වනම් උත්තරේ හරි. මෙතන තියෙන්නේ මුළු විස්ථාපනය මීටර් 8කි කියලා. ඒක වැරදීනේ පුතේ, මුළු විස්ථාපනය 8ක් වෙන්නේ නැහැ. ආරම්භක පිහිටුමටම ආපු නිසා. මං හිතනවා ඔයගොල්ලන්ට ඒක පැහැදිලි ඇති කියලා. හොඳයි, එහෙනම් මේකේ පිළිතුරු අංක 4 තමයි වෙන්න ඕනේ. හොඳයි දුවේ පුතේ, මම හිතනවා දැනට ඔයගොල්ලන්ට අද දවසේ කරපු පාඩම් කොටස හොඳින්ම පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට මම අද කියලා දුන්නේ වේගය ප්‍රවේගය අතර වෙනස මුලින්ම පැහැදිලි කරා. ඒ වගේම ඒකාකාර ප්‍රවේගය හා මධ්‍යක ප්‍රවේගය ගැනත් පැහැදිලි කරා. ඒකෙන් ගැටලුවකුත් විසඳුවා. අදට අපි මෙතනින් පාඩම හමාර කරමු. ඊළඟ දවසේ අපි මේකෙන් තව ගැටලු ටිකක් විසඳලා තවදුරටත් මේ කොටස පැහැදිලි කර ගනිමු. හොඳයි දුවේ පුතේ, එහෙනම් තවත් පාඩමකින් ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.